ගරු WMM අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
මුලසාර උඩ නියෝජ්‍ය කාරක කාර්ය සභා සභාපතිතුමියගෙන් අවසරයි. අද දවසේ ඉදිරිපත් කරන මේ පනතට අදහස් දැක්වීමට ආරම්භයේදීම අවස්ථාවක් ලැබීම ගැන සතුට වෙනවා. ඒ තමයි විශේෂයෙන්ම IMF එකට අපි එකඟ වෙමින් මේ රාමුව තුල ගමන් කරද්දී මේ මූල්‍ය විනය පිළිබඳ පනතට ආණ්ඩුවකට එකඟ වීම මේ රටේ පසුගිය කාලයේ ඇතිවෙච්ච මූල්‍යමය ප්‍රශ්නවලදී මේ වගේ පනතක් නොතිබීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්න ගණනාවකට මෙතනින් පස්සේ පිළිතුරු ලැබෙන නිසා මේක රටක් හැටියට ඉතාම වැදගත් පනතක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි පහුගිය කාල සීමාවේ දිගින් දිගටම දෛවය මේ ආණ්ඩුවට දිගටම සරදම් කරනවා. මේ පනත ගේන අවස්ථාවේදී මේකට විරුද්ධව කටයුතු කරපු පක්ෂය අද දවසේ දකුණු පැත්තේ වාඩි වෙලා මේ පනතට එකඟව අදහස් දැක්වීමම ඒ දෛවයේ දිගින් දිගටම වුණට කරන සරදමක් විදියට දකින්න කැමතියි. ඒ වගේම තමයි මේ රටේ ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන යන ගමනේදී ඇත්තටම මොකද්ද මේ රටේ ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්නයේ දිගපළල පිළිබඳ අදහසක් ආණ්ඩුවක් විදියට තියෙන්න ඕනෙමයි. මූල්‍ය විනය නැතිවීම පමණක් නෙවෙයි මේ රට මේ ආර්ථික අර්බුදයට ලක් වෙන්න බලපෑවේ. ඒකත් එක හේතුවක් තමයි. නමුත් ඊට අමතරව විශේෂයෙන්ම 2022 දී මේ 2020 ආණ්ඩුව රාජ්‍ය බදු මුදල් විශාල වශයෙන් කපා හැරීම නිසා ඇතිවෙච්ච අර්බුදය, ඒ වගේම කොවිඩ් වසංගතය නිසා විදේශීය මුදල් සංචාරකයන්ගෙන් සහ රැකියා කරන අයගෙන් නොපැමිණීම එක්වරම මේ රාජ්‍ය කඩාගෙන වැටෙන්න බලපාපු ප්‍රධාන හේතු දෙකක් වෙනවා. ඒ වගේම තමයි දීර්ඝ කාලීනව ගත්තාම මූල්‍ය විනයට අමතරව මේ රටේ පැවති ආර්ථික අස්ථායීකරණයට අස්ථාවරත්වයට තව බලපාපු හේතු ගණනාවක් තියෙනවා. 1956, 1971, 1983, 1988, ඊට අමතරව 2018 කියන මේ සෑම කාල සීමාවකම ඇතිවෙච්ච සිවිල් කැරලි කෝලාහල යුද්ධ මේ රටේ මේ ආර්ථික අර්බුදයට හේතු වුණා. ඒ ආර්ථික අර්බුදයට ওই කාරණා හේතු වන අතරතුර මූල්‍ය විනය බිඳවැටීමත් රටක ආර්ථික ස්ථායීකරණයට දේශපාලන මැදිහත් වීම වැරදි ආකාරයකට යොමු වීමත් මේ ප්‍රශ්නවලට හේතු හැටියට අපි දකිනවා. විශේෂයෙන්ම රටක් ස්ථායීකරණය කරන්න පුළුවන් මූලික ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ බදු රාජ්‍යයක් විදියට මේක ගෙනියන්න ඕනේ, එහෙම නැත්නම් ණය රාජ්‍යයක් විදියට මේක ගෙනියන්න ඕනේ. විශේෂයෙන්ම දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳ විශ්වාසය තියෙන අපි බදු ආදායමින් රටේ ප්‍රශ්න විසඳිය යුතුයි කියලා විශ්වාස කරනවා. ණය ආදායමෙන් විසඳිය යුතුයි කියලා විශ්වාස කරන්නට යාමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ප්‍රශ්නය මේ තරම් විශාල වශයෙන් රට ඇතුළට දැනෙන්න පටන් ගත්තේ. නිසා ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා මේ ණය උගුලට යලි යලිත් අහුවෙන්නේ නැතුව 2028 ඉඳලා අපි මේ ණය ගෙවන්න ආරම්භ කරනකොට ඒ සඳහා අවශ්‍ය ආදායම් මේ කාල සීමාව තුළ උපයා ගනිමින් සාර්ථක ණය ගෙවීම් ක්‍රියාවලියකට යොමු වන පරිදි තමන්ගේ ආදායම් පිළිබඳ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම. ඒ වගේම තමයි මොකද්ද මේ මූල්‍ය විනය? මූල්‍ය විනය කියලා කියන්නේ රටක ආදායමට ගැලපෙන විදියට වියදම් සහ ආදායමට ගැලපෙන විදියට ණය ගෙවීමේ හැකියාව සලසා ගැනීමේ ක්‍රියාවලිය තමයි. හැබැයි ලංකාවට ඇති වෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ලංකාවේ දලදේශීය නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් යනවා මේ ණය සහ ණය වාරිකවල පොලිය ගෙවන්න. රජයක් විදිහට ඉදිරි කාල සීමාවේදී මේ IMF කොන්දේසිවලට අමතරව රජය හැටියට අරගෙන තියෙන අලුත් ක්‍රියාමාර්ග මොනවද මේ ප්‍රතිශතය අඩු කරන්න? මොකද ජපානයේ අරගත්තොත් අපිට වඩා වැඩි ණය බරක් සහිත රටක්. නමුත් ජපානයේ ඇතුලේ මේ ණය ගෙවීමේ හැකියාව එමෙතන මේ ණය සහ පොලිය රාජ්‍ය ආදායමේ මීට වඩා අඩු ප්‍රතිශතයක් තියෙන නිසා තමයි ඒ වගේ රටවල් වේගයෙන් අපිට වඩා ඉස්සරහට යන්න හේතු බවට පත් වුනේ. ඉතින් අලුත් බලාපොරොත්තු තියාගෙන ඉන්න ආණ්ඩුවක් ඇතුළේ මොනවද ඔබේ අලුත් ඉලක්ක? මේ IMF කොන්දේසි වලට අමතරව ඔබේ ආණ්ඩුව පැත්තෙන් ඔබ අරගෙන තියෙන නිර්මාණශීලී පියවරවල් කියලා දැනගන්න කැමතියි. නමුත් මූල්‍ය විනය පිළිබඳව දිගින් දිගටම කතා කරන ආණ්ඩුව මේ අද දවසේ උදේ ඉඳලත් සාකච්ඡා වුණා. විශේෂයෙන්ම රේගුවට හා සම්බන්ධව මේ කන්ටේනර් පිළිබඳ තොරතුරු සැඟවීම මූල්‍ය විනය බිඳවැටීමක් ලෙස තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ වගේම තමයි රජයේ මුදල් රජයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් පක්ෂ අරමුදලකට යාම රාජ්‍ය මූල්‍ය විනය බිඳවැටීමක් විදිහට තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි වෙනත් රටවල් සමග ඇති කරගන්න ආර්ථික ගිවිසුම් තවමත් පාර්ලිමේන්තුවට පෙන්වන්නේ නැතුව සංගවාගෙන සිටමින් මූල්‍ය විනය පිළිබඳව කතා කරන ආණ්ඩුවක්. ඒ වගේම මේ දිගටම කෝපා කමිටුව පිළිබඳව රටේ මිනිස්සු දකිනවා. හැබැයි මේ රටේ ඇත්ත ප්‍රශ්නේ තියෙන ඔය දෙකටත් වඩා ටෙන්ඩර් ගනුදෙනු. කවද්ද මේ රටේ ටෙන්ඩර් ගනුදෙනු ඔන්ලයින් සිස්ටම් එකට ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ට පේන්නේ එන්න මේ ටෙන්ඩර් ගනුදෙනු ටික සිද්ධ වෙන්න කියන දවස මේ රටේ දියුණුවේ විශේෂ ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස මම දකින්න කැමති ඉදිරි කාලයේ IMF මේ යෝජනාවල ඇතුලේ මං හිතන්නේ ඒකක් තියෙනවා ඉක්මනින්ම මේ ටෙන්ඩර් ප්‍රශ්න ටික විසඳාගත යුතුමයි හේතුව ඒක ඇතුලේ මේ රටේ විශාල සොරකම් වංචා සිද්ධ වෙනවා නමුත් දැන් දැන් නැවත වතාවක් පළාත් පාලන ආයතන වල යලි පෙර ආකාරයට මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන බව දකින්න ලැබෙනවා ටෙන්ඩර් පිළිබඳව විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් ආණ්ඩුව ඉක්මනින්ම ක්‍රියාත්මක කළ යුතුම වෙනවා මූල්‍ය විනය පිළිබඳව කරන ලබන සාකච්ඡාවල පෞගිය කාල සීමාවේ රජයේ වාහන වෙන්දේසියක් පිළිබඳව ගියා හැබැයි වාහන වෙන්දේසිය පිළිබඳව සැකසංකා මතුවන ප්‍රවෘත්ති දිගින් දිගටම දකින්න ලැබුණා මීට වඩා විධිමත් ලෙස මේ මූල්‍ය විනය පිළිබඳව වැඩි වැඩියෙන් කතා කරන ඔබ මේ ආණ්ඩුව හැටියට මේ පිළිබඳව ජනතාවට වැඩි දැනුවත් කිරීම කරලා මූල්‍ය විනය වගේම විනිවිද භාවයේ රටට පේන විදියට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේ තමයි ආයෝජන පිළිබඳ අදහස. ආයෝජන පිළිබඳ අදහස ගත්තාම ආණ්ඩුව නැවත වතාවක් පැමිණි ආයෝජනවල වටිනාකම් පිළිබඳව පරස්පර අදහස් ඉදිරිපත් කරමින් ඉන්නවා. ඇමතිවරයෙක් එක අදහසක් කියද්දී නියෝජ්‍ය ඇමතිතුමේ තව අදහසක් කියද්දී ජනාධිපතිවරයා වෙන ඉලක්කමක් කියද්දී ආයෝජන පිළිබඳව මේ මූල්‍ය විනය සත්‍යයත් එක්ක කරන්න ඕන ගනුදෙනුවක්. නමුත් ආණ්ඩුවක් හැටියට ජනතාව රැවට්ටීමේ අදහසින් විවිධ අගයන් ඉදිරිපත් කරමින් රටේ මිනිස්සුන්ව අන්ධවන ස්වභාවයක් දක්වන ලැබෙනවා.
ගරුමන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් ඔබතුමා.
ඒ වගේම තමයි මේ මූල්‍ය විනය පිළිබඳව සාකච්ඡා කරන අතරතුර විශේෂයෙන්ම පෞගිය කාලේ අපිට දක්වන ලැබුණු තව තව දේවල් තියෙනවා රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය. රාජ්‍ය සේවයේ නිර්දේශපාලනීකරණය කරන්න ඕනේ කියලා මේ ඡන්දයට කලින් මෙරටේ දේශපාලන ව්‍යාපෘතියක් විදිහට කතා කරපු අය අද කිසිම හිරිකිතයකින් තොරව මේ පාර්ලිමේන්තුවට පැලවත්තෙන් ලයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරයෙක්ව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් කරනවා. ඇත්තටම එතුමත් මම දැක රූපවාහිනී වැඩසටහනක රාජ්‍ය සේවයට මේ කබ්ලාලා වගේ අය මහින්ද මහත්තයාගේ ආණ්ඩු කාල සීමාවේ පත් කළා කියලා විවේචන ඉදිරිපත් කරපු මිනිස්සු අද යලි යලිත් ඒකම සිදු කරමින් නිර්දේශ පාලනීකරණය පිළිබඳව කතා කරමින් ඉන්නවා. ඒ වගේම තමයි මේ කාල සීමාවේ මේ මූල්‍ය විනය පිළිබඳව කතා කරනකොට පෞගිය දවස්වල ඉතාම ආන්දෝලනාත්මක සිදුවීමක් වෙනවා. ඒ තමයි ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් අත්අඩංගුවට ගැනීම. මේ අත්අඩංගුවට ගැනීම හරහා විශේෂඥ වෛද්‍යවරු ඇතුළේ වෛද්‍ය සේවයේ කැළඹිලි ස්වභාවයකට ලක් වෙලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ රටකට ඉතාම අල්ප ප්‍රමාණයක්. විශේෂයෙන්ම මේ මොළය හා සම්බන්ධ වෛද්‍යවරු 10ක්වත් ලංකාවටම නැහැ. අද වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීම හරහා සහ අත්අඩංගුවීමේ ක්‍රියාවලිය ඇතුළේ විශේෂඥ වෛද්‍යවරු ගණනාවක් විශාල පිරිසක් ඉන්න පිරිසක් කම්පණයටපත් වෙලා තියෙනවා. ඇයි? කිසිදු වෛද්‍යවරයෙක් ශල්‍ය කර්මයක් සිදු කරන්නේ අසාර්ථක වෙන්න බලාගෙන නෙවෙයි. මොළය ශල්‍ය කර්ම කරන අය තමන්ට විශ්වාසනීය අවුරුදු ගාණක් තිස්සේ ප්‍රැක්ටිස් කරලා ගත්ත උපකරණයක් යම් තැනකින් ගේන්න ඒක රෝහලේ නැත්තම් ඒ අවශ්‍ය කරන උපකරණේ ගේන්න කියලා කීම රෝගියාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්ත තීරණයක් අවසානයේදී අත්අඩංගුවට ගැනීම බවට පත් වෙනවා. අනිත් එක තමයි අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය වසර ගණනාවක් මා දන්නා විදිහට පොලිස් දෙපාර්තමේන්තුව හා සම්බන්ධව සේවය කරන පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ඇතුළේ කම්පණයට පත්වන අතරතුර යලි යලිත් සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය හරහා මේ ක්‍රියාවලිය හරහා යලි සාපි වෛද්‍යවරයාගේ නාට්‍ය නැවත ඒ ඕඩියන්ස් එකටම රඟ දක්වමින් ඉන්නවා. මේ වෙද්දි සියලු කාරණා පොඩි වෙලාවක් මට තව දෙන විනාඩියක් මේ ක්‍රියාවලිය හරහා මෙරටේ රාජ්‍ය සේවය බය කරනවා විශේෂයෙන්ම තමන්ට හිතේ විදිහට තමන් විශ්වාස කරන විදිහට ශල්‍ය කර්මයක් කරගන්න බැරි මට්ටමට මේ රට ඇතුලේ මේ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ආණ්ඩුව ගෙනියමින් ඉන්නවා. ඒ වගේම සියලු තීරණ සාධාරණීකරණය කරන්න සමාජ මාධ්‍ය හරහා මිනිසු ටිකක් ඉන්නවා. දැන් අවසාන වශයෙන් කතා කළොත් සාපිවරයාගේ සාපි වෛද්‍යවරයාගේ නාට්‍යයම තමයි යලිවතාවක් යන්නේ. අද උදෑසන ඒ වෛද්‍යවරියගේ දියණිය බන්ධනාගාරයට ගියාම බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් එයාලගෙන් අහනවා මේ වගේ හෙරක් ආරක්ෂා කරන්නද ඔබ එන්නේ කියලා. මේක ඉතාම නරක තත්වයක් මේ රටේ. හේතුව මේ වගේ මිනිස්සු ආරක්ෂා කරගන්න ඕන වෙලාවක මේ විදිහට වගකීම් විරහිතව නම් ක්‍රියාත්මක කරන්නේ මේ රට යන ගමන ඊතරම් හොඳ පාරක නෙමෙයි කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි කාලය ලබා දුන්නට.